ධර්මය සාකච්ඡා වාරය පුහුණුවට අදාළ සහ සපයන ලද උපදෙස්වලට අදාළ ගැටලු ප්‍රශ්න තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. එමෙන්න බෙදා ගන්නට අත්දැකීමක් තිබෙනවා නම් ඒකත් අවස්ථාව.
භාවනා කරනකොට පරියන්කේ වාඩිලා මම සාමාන්‍ය භාවනා කරනකොට ගොඩක් වෙලාවට ඇස් යන්තම් අලවන් වෙලා තියෙන හැබැයි මුකුත් පේන්නේ නැහැ මොකද මට ඇහි කලින් ගිරව තියෙන කෙලිම එකකට ඒක නුකුත් පේන්නේ නැහැ මට අද වෙනසක් කරන්න හිතිලා එහෙම භාවනා කරන ගාම මම 10 කව පල්ලේ හැබැයිම ආලෝකය හොඳට පේනවා ඒ වෙනකොට එහෙම බලනකොට කිසිම සිතුවිල්ලක් එන්නේ නැහැ. හැබැයි අර ආපෝවල කඩුව කඩුවේ ආලෝක නැති වෙනම් ඊට පස්සේ මොකද අමුතු වෙන්නත් වෙනවා. ඉතින් මම හිතනවා අර ඒ ආලෝක නැතුව ඒ බලන වෙලාවේ ඇඟ කොමල කියන ගල් වෙලා වගේ හරි පහසුවක් තියෙනවා. හැබැයි පල්ලිය ආලෝකිතය බැලුවම සිතුවිලි මොකුත් එන්නේ නැහැ. හැබැයි මේ සාමාන්‍යයෙන් ඉන්නා වගේ නෑ. ඉතින් අපි පළවෙනි මේ කේකේ වස්තර වෙන්නේ එහෙම උනේ කියන එක.
භාවනාවේදී කොහොමද ඇස් දෙක තබා ගත යුත්තේ? කෙනෙකුට පිළිවන් ඇස් දෙක සම්පූර්ණයෙන්ම වහගෙන තද කරගෙන පියාගෙන ඉන්න. එමෙන්න සම්පූර්ණයෙන්ම ඇස් දෙක අරගෙන භාවනා කරන්නත් පුළුවන්. තුන්වෙනි අවස්ථාව තමයි අඩවන් දෙනෙති. සම්පූර්ණයෙන් ඇස් දෙක අරගෙනත් නැහැ, වහගෙනත් නැහැ. තමේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඒ නිර්මාණය කර තිබෙන්නේ අඩවන් දෙනෙති. භාගිත වැසුණු භාගිත ඇරුණු දෙනෙති. අත්දැකීම තමයි ඇස් දෙක තද කරගෙන වහගෙන ඉන්න වීරියක් ඕන. ඒ ඉබේට සිදුවෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඇස් දෙක තද කරලා කිසිවක් නොපෙනෙන විදියට වහගන්න නම් කිසියම් උත්සාහයක් අවශ්‍යයි. ඒ නිසා අය වෙහෙස කරයි. පුළුවනි. නමුත් ඉක්මනින්ම කෙනෙකු වෙහෙසටපත් වෙනවා. එය අස්වාභාවික අවස්ථාවක්. තද කරගෙන මොනේ පේශි හිර කරගෙන ඇස්වාගෙන සිටීම ඊළඟට ඇස් සම්පූර්ණයෙන්ම අරගෙන ඉන්න ප්‍රීරියක් ඕනේ. අප හිතුවට මේ ඉබේට ඇස් අරගෙන ඉන්නේ කියා නැහැ. ඇස් අරගෙන ඉන්න අප දන්නේ නැහැ. නමුත් වීරයක් කරනවා. ඒ වීරිය තියෙන නිසා ඇස් දෙක අරගෙන ඉන්නේ අපි. ඒ වීරිය නැති වුණ ගමන් ඇස් දෙක වැහෙනවා. ඇස් අරගෙන ඉන්නත් වීරියක් අවශ්‍යයි. ඇස් සම්පූර්ණයෙන්ම වහගෙන ඉන්නත් වීරියක් අවශ්‍යයි. මේ අවස්ථා දෙකේම කෙනෙකු ඉන්නේ කිසියම් ආතතියක. සම්පූර්ණයෙන් ඇස් අරගෙන ඉන්න විටත් සම්පූර්ණයෙන් ඇස් වහගෙන ඉන්න විටත් සැහැල්ලු නැහැ. සැහැල්ලුවට පත් වෙන විට සැහැල්ලු වෙන විට සිතගත සැහැල්ලු වන විට निराයාසයෙන්ම දෙනෙත් අඩවන් වෙනවා. ඒට උත්සාහයක් අවශ්‍ය නැහැ. කෙනෙක් පරිපූර්ණ වශයෙන්ම සැහැල්ලුවෙන් සිටින විට ඇස් දෙක අඩවන් බලන්න අවශ්‍යත් නැහැ. නොබලා ඉන්න ඕනෙත් නැහැ. දැන් යමක් බලන්නට ඕනේ කියන තැන තියෙන්නේ ශක්තියක්. අහවල දේ බලන්නට ඕනේ. ඒ ඕනෙකම නිසානේ ඇස් අරගෙන ඉන්නේ. දේ කාරණේ හොඳට පැහැදිලි වෙනවා නිදිමතේ සිටින විට. තද නිදිමතේ ඉන්නේ. නමුත් යමක් බලන්න ඕනේ. සමහර රූප වාහිනියේ විකාශනය වෙන නාට්‍යයක් වැඩසටහනක්. දෙතින්දි බලන්න කොපමණ වීරියක් ගන්නවද ඇස් දෙක අරගෙන ඉන්නේ. ඇස් වැහෙන්න යන්නේ. නමුත් යලි යලි වීරිය කරමින් ඇස් අරගෙන ඉන්නවා. ඒතර ඒ තණ්හාව නිසා, ඒ කාම තණ්හාව නිසා ඉන්නේ ආතතියක. ඇස් අරගෙන හිටියට අපි ඉන්නේ ආතතියක. ඒ මෙහෙසටපත් වෙනවා. ඒ වගේම මේ තදින් ඇස් පියාගන්නේ කිසිවක් බලන්න ඕනේ නැහැ කියන කරදරයක් මේවා පේන එක. සා නොබලා ඉඳ තියෙනවා නම් හොඳයි කියන ඒ ව්‍යාපාදයක් එක්ක සියුම් නිරිස්සුම් භාවය. එතනත් සැහැල්ලු නැහැ. එතන සියුම් දේශයක් තියෙන්නේ. තද කරගෙන ඇස් වහගෙන සිටින විට මේ දෙක අතහැරියාම, කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි ඔය නීවරණ දෙක අතහැරියාම අන්න ස්වභාවික සංසුන් බවට එනවා. එවිට ඇස් දෙක નિરાයාසයෙන්ම අඩවන් වෙනවා. දැන් මේ අවස්ථා තුනක් ගැන කතා කළා. දැන් ඔබතුමාගේ අත්දැකීම හතරවෙනි අවස්ථාවක් ගැන දෙනෙත් අඩවන් තිබුණා. දැන් අප දන්නවා අඩවන් සිටින විට ඒ අඩවන් ඒ ඇස් දෙමි අතරින් ආලෝකයේ ඇස් දෙකට වැටෙනවනේ. ඇස් දෙකට ආලෝකයේ ලැබෙනවා. ඒ නිසා කුමක්ද පේන්නේ කියා කියන්න බැහැ. නමුත් දැකීමක් තියෙනවා. ඇස් දෙකෙන් යමක් පේනවා. හැබැයි කෙනෙකුට අවශ්‍ය නම් ඇස් අඩවන් කරගෙන සිටින විටදී උඩ බලාගෙන ඉන්න පුළුවන්. උඩ බලාගෙන. يعني බෙල්ලෙන් නෙමෙයි. ඇස් දෙක ඇස් දෙකෙන් උඩ බලාගෙන. එවිට කිසිවක් පේන්නේ නැහැ. ආලෝකයක් කියන්නේ නැහැ ඇහැ ඇතුළේ. ඇස් පිහාටු වලින් අඩවන. ඉඩ තියෙනවා. ඇස් පිහාටු දෙක අතර ඉඩක් තියෙනවා. නමුත් නළල දිහා බලාගෙන වගේ ඉන්න විට පේන්නේ නැහැ මොනවත්. අත්දකල බලන්න. දේ අවස්ථාවේදී ඒ ලැබුණු අත්දැකීමක් ගැන මුතුමා කීවේ සාමාන්‍යයෙන් ඇස් දෙකක් එහෙම පිහිටන්නේ එහෙම ඇස් දෙකක් ඒ විදිහට යොමු වෙන්නේ විශේෂ අවස්ථාවල. ඇස් දෙක උඩට ගිහිල්ලා සිහි නැති වෙනකොට. සිහි නැති වෙන අවස්ථාවල බලන්න ඇස් දෙක උඩට යනවා. අපස්මාරයේ මීමැස් මොරේ වගේ හැදෙන කොටත් එහෙම වෙනවා. ඊළඟට අය දේවස්ථානවල අපි හිතලා නෙමෙයි ඇස් දෙක උඩට ගෙනියන්නේ අපස්මාරයේ මීමැස් මොරේ හැදෙන විට සීල ඇති වෙන විට. එමෙන්න ඔය යම් යම් යෝග නිද්‍රාවන්නේදී යෝග සමාධි වලදී හිතාමතාම ඇස් දෙක උඩට ගෙනියනවා. මේ නළල මැද වගේ තැනක් තමයි බලන්න උත්සාහ කරන්නේ ඇස් වහගෙන. අඩවන් කියලා තියෙන හැබැයි නළල තමයි ඇස් දෙක අරගෙන ඉන්නේ. නමුත් බලන්නේ මේ හරිය. මේ තුන්වෙනි හැකියන හරිය. නළල මැද මේ ඇස් දෙකට මැදින් ඉහළින්. දෙතන තමයි යෝගීවරු යෝගීවරුන්ගේ චාරුපේම දැක්කාම සමහර විට චිත්‍රවල දැක ඇති මේ සාමාන්‍ය ඔය කොටිහමක් වගේ උඩ පද්මාසනෙන් වාඩි වෙලා ඉන්නේ. ඒතර මේ එක අත වම් අත හෝ දකුණු අත මෙහෙම දිග හැරලා කරුවක් තියලා ඒ කරුව උඩ තමයි අත තියන්නේ. මෙහෙම වම් හෝ දකුණ ඒ අත් දෙක මාරු කරගන්න වරින් වර. ඊළඟට ඇස් දෙක මේ ඉහළට ගිහිල්ලා මේ සම්පූර්ණයෙන් යටින් මේ සුදු පාට පේන හොඳට ඇස් දෙකේ කළු ඉරියා උඩටම ගිහිල්ලා දිවත් නමලා උඩු තල්ලේ හිර කරගෙන ඉන්නේ. දැන් මේ ඒ යෝගවල එක මුද්‍රාවක් මේ පත්නාසනයට ඇවි කොටයක් උඩ නෙමෙයි සම්පූර්ණ පැතලි සමතල වාඩි වෙන්න ආස්තරණයක් විදියට ගන්නෙ කොටිහමක් මෝහමක් වගේ. කොටිහමක් සාමාන්‍යයෙන් හම උඩ පද්මාසනෙ වාඩි වෙලා හේත් වෙන්නේ කොට්ටනේ කෙලින් වාඩි වෙලා එක අතක් දිග අරගෙන එක පැත්තකට ඒ අත තියෙන පැත්තට මේ දෙබලක් උඩ අත තියාගෙන ඉන්නේ මෙහෙම. ඇස් දෙක ඉහළට හරියට අර අපස්මාරය හැදුණු කෙනෙක්ගේ ඇස් දෙක තියෙනවා වගේ. දිවෙන් උඩු තල්ලේ හිර කරගෙන දිව නමල උඩු තල්ලේ ඇතුලේ කෙළවර. දැන් ඒ ඉරියව්ව හදාගන්න ඒ ආසනය හදාගෙන තමයි මේ ඒ අභ්‍යාසය කරන්නේ. එවිට පත් වෙනවා කිසියම් දුරකට දෙයත්තු කියන විදිහට සමාධියකට. ඊට පස්සේ කිසිවක් දැනෙන්නේ නැහැ කියනවා. ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, හිතෙන්නේ නැහැ. නිකන් ගල් ගහන ශරීරය. හරියට අර පිට එක හැදුනට පස්සේ ඉන්නේ කිසි දෙයක් දැනෙන්නේ නැති යන්නේ ඒ තත්ත්වයට එනවා. හිතාමතාම. ඉතින් එහෙම පුහුණු කළ කාලයක් ඉන්නවා. සමහරට පැය ගාන වරු ගාන සමහරට දවස් දෙකක් ඊටත් වැඩි ඉන්නවා. මෙහෙම ඉන්න තමයි අර ඉරියව හදාගෙන තියෙන්නේ. දැන් ඒ සියල්ලම නැතත් මේ ඇස් දෙක ඒ නළල මැද බලන විදිහට ඉහළට ගෙනිච්චාම කිසියම් ශාරීරික වශයෙන් කිසියම් දරදැවීමක් වෙනවා. හිතෙත් නැත්නම් බර කල්පනා එවිට ශරීරයේ යම් ගල් ගැසෙන තත්ත්වයකට ආසන්න තැනකට ගන්න පුළුවන්. ඒ සමහර විට ඒ ඊට කිට්ටු අත්දැකීමක් නැතිනම් ඒ අත්දැකීම වෙන්න තෝරන ලැබෙන්නේ නැත්තේ. හැබැයි ඇස් දෙක නැවත සැහැල්ලු කළාම ඒ කියන්නේ ස්වභාවික තත්ත්වයට ගෙනල්ලා එතට අඩවන් එළිය වැටෙනවා. එවිට අර ශාරීරික වශයෙන් ඒ දරදඬු වීම නැති වෙලා යනවා. ආයේ කය ලිහිල් වෙනවා. සිහිය ඇති වෙනවා. සිහිය ඇති වෙනවා. ධාරතත්තේදී සිහිය නැහැ. කියන්නේ සිහි නැහැ කියන එක නෙමෙයි. සතිය කියන චෛතසිකේ නැහැ. ඒ චෛතසිකය තත ඇල්ල තියෙන. ඒ චෛතසිකය ගණන් ගන්නෙම නැහැ. ඒ යෝගී. එයට අවශ්‍ය සිහිය නෙමෙයි වෙනම මේ සියල්ල අතහැරලා වෙනම තලයකට ගිහිල්ලා ඉන්න. ඒ නිසා මේ සමාධිය ධාමයේ විස්තර කරන්නේ මිච්ඡා සමාධියක් විදිහට. මන අධ්‍යක්ීම ලැබුවත් කල්යාණ මිත්‍රවරුනි වැදගත් වෙන්නේ සිහිය තිබෙනවාද නැද්ද කියන කාරණය. සිහිය තිබෙනවාද නැද්ද? සිහිය තිබෙනවා නම් සිහිය නම් අත්දකින්නේ ගැටලුවක් නැහැ. මොන අත්දැකීම ලැබුවත් සිහිය නැතිනම් වැඩක් නැහැ. ප්‍රශ්නයක් නෙමෙයි මේ අත්දැකීමක් විස්තර කළේ නිසා ඒකට උත්තරයක් දෙනවා නෙමෙයි. අප බලන්නට ඕනේ සිහිය තියෙනවද? සිහියෙන් දින්නේ ඊළඟට සැහැල්ලුද? දැන් සිහිය තියෙන තැනක සැහැල්ලුව ඊළඟ ප්‍රතිඵලය. සිහිය නැති තැනක තමයි අප කිසියම් දරදර තත්ත්වයක ඉන්නේ, මානසිකවත් කායිකවත්. සිහිය ඇති වුණු ගමන්ම ඒ දනදඬු භාවය නැති වෙනවා. කායිකවත් සැහැල්ලු වෙනවා, මානසිකවත් සැහැල්ලු වෙනවා. සිහියෙන් දෙන්නේ සැහැල්ලුවෙන් දෙන්නේ බලන්න. සිහියෙන් නම් සැහැල්ලුවෙන් නම් ඉන්නේ මොන අත්දැකීම ලැබුවත් හොඳයි, ප්‍රශ්නයක් නැහැ. ඒක තව කාරණයක් තියෙනවා නේද?
ඔව්. ඊට පස්සේ අද අවස භාවනායෙන් පස්සේ එළියට ගිහිල්ලා මට ලැබිච්ච අත්දැකීම ඇත්තෙන්ම ඔබතුමා කිව්වෙන් හින්දා මම දැනන්නේ අර හිතේ ස්වභාවය මේ භාවනා කරනකොට මම ගහකදී විදිහින්ම කවදාකවත් දැකලා චූටි මාර්කෝට් වගේ අද්දැක ඒ දෙක දිහා බලාගෙන ඉන්න වෙලාවේ කිසිම වෙනසක් නැහැ. භාවනාත්මකම තමයි. අනිත් කිසිම ප්‍රතිවිරුද්ධ එහෙට ගැන දුවන්නේ මුකුත් දෙන්නේ නැහැ. අනිත් මම තමයි ඒක අලුත්ම දෙයක් ඉඳන් දන්නෙත් නැහැ. මේ ඇතුළති බද්දේකින් මම තමයි මට එදිරි සම්බුද්ධ.
දෙක බලන්න කොපමණ වටිනවද? මේ ශාලාවට භාවනා ශාලාව මේ කියන්නේ තේ හැබැයි කිසි ඇත්තක් නැහැ නේ. ඇත්තක් නැත්තේ මේ ශාලාව ඇතුලේ භාවනාවක් නැහැ. මේ ශාලාව ඇතුලේ මොනවද තියෙන්නේ? කොට්ට තියෙනවා, පැදුරු තියෙනවා, ලං පැදුරු තියෙනවා, ඉතිපන්දා. ඒ අර ඒවම මොන ගැහේ මේ ශාලාව ඇතුලේ මොනවද තියෙන්නේ? මේ භාවනා ශාලාව යම් බලන්නේ මොනවද තියෙන්නේ? ඇවිල බැලුවොත් ඒවා තමයි හම්බෙන්නේ. භාවනාව හම්බෙන්නේ නැහැ. ඒ නමම වැරදි. මේ නිකම්ම නිකම් ගොඩනැගිල්ලක් විතරයි. නිකම්ම නිකම් ගොඩනැගිල්ල. හැබැයි අපි හිතනවා මේ ශාලාව ඇතුලේ තමයි භාවනාව තියෙන්නේ. භාවනා කරන්න නම් මේ ශාලාවට එන්න ඕනේ. ඉතින් අපි දුවගෙන යනවා ශාලාවට. මේ වෙලාවට පහු වුණා කියලා. එහෙම දුවගෙන ඇවිත් කවදාවත් භාවනාවක් නම් කරන්න බැහැ. එම් දෝගෙන ගිහින් අල්ලගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ බස් එක කෝච්චිය වගේ. හැබැයි භාවනාවක් අල්ලගන්න බෑ දෝගෙන ගියා කියලා. එහෙනම් දෝගෙන මේ ශාලාවට ආවා කියා භාවනාවක් මුණ ගැහෙන්නේ නැත්නම් මොකද මේ ඇතුලේ භාවනාවක් නැති නිසා. මේ නැති දෙයක් කොහමද දකින්නේ? නැති දෙයක් කොහමද මුණගැහෙන්නේ? ඒ නිසා මේ ශාලාව ඇතුළේදී භාවනා කරන්න අවශ්‍ය නම් භාවනාව අරගෙන ඉන්න මේ ශාලාවට. අරගෙන ඉන්න. භාවනාව අරගෙන ඉන කෙනාට අන්න භාවනා කරන්න පුළුවන් මේ ශාලාවට. භාවනාව අරගෙන ආවේ නැති කෙනා වාඩි වෙලා ඉන්නව පමණයි. භාවනා කිරීමක් නැහැ. මේ වෙනස හඳුනා ගන්න. දැන් සමහර විට හිතෙනවා, සමහර විට අරගලයේ හිතෙනවා, සමහර විට අහනවා, භාවනාවක් අද කෙරුණේම නැහැ, වාඩි වෙලා හිටියා විතරයි. ඒට එක මූලික හේතුවක් තමයි අප මේ ශාලාව තුලට භාවනාව රැගෙන නොයේම. භාවනාව අරගෙන ආවේ නැහැ. හිතනවා මේ ශාලාව ඇතුලේ ඇති. ගිහාම කරන්න පුළුවන්. නැහැ. අඩුම ගානේ සමුව භාවනාවට වෙලාව දැනුම් දෙන්න ඒ නාද වෙන සීලුවවත් සිහියෙන් අහන්න. මොනවා කරමින් හිටියත් ඒ කරමින් හිටි කාර්යය විනාඩියකට නවත්වා ඒ සීලුව සම්පූර්ණ අවධානයෙන් අහගෙන ඉන්න. සම්පූර්ණයෙන් නිශ්චල වෙන්න. ඇවිදිමින් හිටියනම් නවතින්න. වැඩක් කරමින් හිටියනම් ඒ වැඩේ නවත්තන්න. නවත්තා පූර්ණ අවධානය යොමු කරන්නේ සීනුවට. අන්න භාවනාව පටන් ගන්න. භාවනාවේ නෙමෙයි නම් ඉතින් එතනදී පටන් ගන්න පුළුවන්. සිහිය ඇති වෙනවා. ඒ සිහියේ සීනුවයි. සතියේ සීනුවයි. ඒ සීනුව අහනවා ඔබ ඉන්නේ සිහියෙන්ද කියා. ඒ ආමන්ත්‍රණයට ඇහුම්කන් දෙන්න. පසු ඒ කරමින් හිටිය කාර්ය සිහියෙන් නවත්වා. සිහියෙන් එන්න. සිහියෙන් එන්න. මේ ශාලාවට එන දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක්. එක්කෙනෙක් තමයි භාවනා කරන්න හිතාගෙන එන කෙනෙක් ඉන්නවා. කියලා භාවනා කරන්න ඕනේ කියන සිතිවිල්ලෙන් එන කෙනෙක් ඉන්නවා. දෙවෙනි කෙනා භාවනා කරමින් ඉන්න කෙනෙක් ඉන්නවා. මේ දෙන්නයි එක්කෙනෙක් තමයි ශාලාවට එන්නේ. ඒතර තමන් කවුද කියා බලන්න. භාවනා කරමින් ඉන්න කෙනාද? භාවනා කරන්නට බලාපොරොත්තුෙන් ඉන්න කෙනාද? බලාපොරොත්තුෙන් ඉන්න කෙනා ඉන්නේ අනාගතේ. වර්තමානයේ කරන භාවනාවක් නැහැ. අනාගතේ කරන්න බලාගෙන ඉන්නේ. එයාට භාවනා මොන ගැහෙන්නේ? භාවනා කරන්න බලාගෙන ඉන කෙනා. ඒ එන විදිහෙන්ම අඳුනගන්න පුළුවන් එන්නේ කවුද කියලා. භාවනා කරමින් ඉන කෙනෙක්ද මේ එන්නේ? භාවනා කරන්න බලාගෙන ඉන කෙනෙක්ද එන්නේ? ඇවිදන් එන විදිහෙන්, පාවහන් ගලවන විදිහෙන්, දොර අරින වහන විදිහෙන්, ශාලාව ඇතුළට එන විදිහෙන්, වාඩි වෙන විදිහෙන්. අප කවුරුත් එහෙම තමයි. ඒ නිසා අර භාවනා කරන්න බලාපොරොත්තු වෙන කෙනාගෙන් භාවනා කරන කෙනා බවට පත් වෙනවා. අනාගතයේ භාවනා කරනව නෙමෙයි දැන් කරන්නේ. භාවනා කරමින් ශාලාවට එන්න. එවිට තීරේවි කොපමණ පහසුවෙන් මේ වාඩි වී භාවනාව කරන්න පුළුවන්ද කියලා. අර දැනුණු අපහසුතා බොහෝමයක් නැති බව වැටහි. ඊළඟට ශාලාවෙන් යනකොට අපි ඊළඟට භාවනාව ඉවරයි කියලා හිතලා යනවා. ඉවරයි. ඊළඟට තව පැයකින් පැය දෙකකින් තියෙන්නේ කියලා. අතර භාවනාව මේ ශාලාවේ තියලා එළියට යන්නේ. ඊළඟ පාර ආවම එතනින් පටන් ගන්නවා කියලා. මේ ශාලාව ඇතුලේ මොනවා තියලා ගියත් තියේවි. සමහරට ඔබේ වටිනා මුදල්, පසුම්බි, ඔරලෝසු, විදුලි පන්දම් ඒ මොනවා මේ ශාලාව ඇතුලේ තියලා ගියත් ආපහු ආවම ඒ තිබ්බ තැනම තියේවි. නැති වෙන එකක් නැහැ, කවුරුත් ගන්නෙත් නැහැ. හැබැයි භාවනාව තියලා ගියොත් නම් ඊළඟ වතාව වෙන විතරේ එතන නැහැ. ඒ නිසා මොනවා ශාලාවේ තියලා ගියත් භාවනාව තියලා යන්න එපා. ඒ අරගෙන යන්න. එළියට යන විට භාවනා කරන්නයි යන්නේ කියන සිතිවිල්ලෙන් එළියට යන්න. කිසි වැඩකට ඔළුව දාන්න එපා. කිසිම වැඩකට එළියට ගිහිගම නිදහසේ ඉන්න. මේ පැයක් විතර සිහිය ඇති කරගෙන භාවනා කරලා මහා අරගලයක් කර ඒ ලැබුණු දේ කුමක්ද කියලා බලන්න. ඒ අත්දකින්ට ලැබෙන්නේ ශාලා විදිහෙම එළියට ගියාම. ඉතින් ඒ අත්දැකීම ගන්න නැතුව ඒ ප්‍රතිඵල අස්වැන්න නෙලා ගන්න නැතුව අපි එක්ක තේකක් බොනවා, එක්ක වතුර බොනවා, එක්ක වෙන වැඩකට යනවා. නෑ, අඩුම ගානේ විනාඩි කීපයක්වත් පිළිමහන ඉන්න ඇස් අරගෙන. මෙතෙක් කළා භාවනා කරා. මොකද්ද මගේ වෙලා තියෙන වෙනස? අහවල් දේ වෙන්න ඕනි කියලා නෙමෙයි. එහෙම බලාපොරොත්තුකින් නෙමෙයි. වෙලා තියෙන්නේ කුමක්ද? මොන විදිහේ වෙනසක්ද වෙලා තියෙන්නේ? ඒ හඳුනා ගන්න. එවිට තේරේවි ශාලාවට ගිය කෙනා නෙමෙයි එළියට ආවේ. වෙනස් වුණු කෙනෙක්. භාවනාව අපු වෙනස් කරනවා. ඒ වෙනස් වෙන්නයි භාවනා කරන්නේ. මේ ඉන්න විදිහටම ඉන්නනම් භාවනා කරන්න අවශ්‍ය නැහැ. දැන් එහෙම එළියට ගියාම වැටෙනවා මේ ශාලාවේදී අත් නොදුටු ශාන්ත බවක්, නිශ්චලත්වයක්. ඊට වැඩිය ගැඹුරින් එළිමහනේදී කෙනෙකුට අත්දකින්න ලැබෙනවා. වෙනසක් නැති බව. වෙනසක් නැහැ. වෙනසක් තියෙන්න බෑ. ඒ වෙනස්කම් අපි හදාගත්ත දේවල්. භාවනාවට අපි හිතනවා මේ කාරණා තුන අත්‍යවශ්‍යයි කියලා. ඉරියව්ව, වාඩි වෙන ඉරියව්ව, වාඩි වෙන තැන සහ වෙලාව, කාලය, කොයි වෙලාවෙද. එහෙමනේ අපි අවල් භාවනා ගැන හිතන්නේ. අහවල් වෙලාවේ, අහවල් තැන, අහවල් ඉරියව්වේ. ඉතින් ඒ කමක් නැහැ. ඒ අවශ්‍යයි. පුහුණුවට අවශ්‍යයි තැනක්, වෙලාවක්, ඉරියව්වක්. ඒ පුහුණුවට පමණයි. භාවනාව කියන්නේ ඉරියව්වකට නෙමෙයි. භාවනාව කියන්නේ තැනකට සීමා වුණු දෙයක්ුත් නෙමෙයි. භාවනාව යනු කිසියම් වෙලාවකට පමණක් කළ හැකි දෙයක්ුත් නෙමෙයි. ඔරලෝසුවේ කටු ටික එක තැනකට ආවම ආරම්භ වී ඒ කටු තවත් තැනකට ගියාම ඉවර වෙන දෙයකට නෙමෙයි භාවනාව කියන්නේ. මේ කාරණා ත්‍රිත්වයෙන්ම භාවනාව නිදහස්. තැනින්, වෙලාවෙන්, සායිරියවෙන්. තැනක්, වෙලාවක් සහ ඉරියව්වක් උපකාරී කරගන්නවා පමණයි අපි. ඒවා උදව් කරගන්නවා පමණයි පුහුණුවට. අප දන්නවා ඒ කිසි දෙයක භවනාව නැහැ. ඒ කාලේ 9 මාසෙ ඉඳලා 11 වෙනකල් නෑ ඒ වෙලාවේ භවනාවක් නෑ. ඒ කාලේ භවනාවක් නෑ අපි කළොත් නිසා. ඉරියව්වෙත් නෑ. ඒ ඉරියව් හිටිය කියලා භවනාවක් වෙන්නේ නෑනේ අපි භවනා කරන්නේ. තැනෙත් නෑ. ඒ තැනට බෑ අපි වෙනින් භවනා. මේ සියල්ල අපේ අතේ තියෙනවා. අපේ අතේ. එතන දෙන්නයි අපි එන්න තෝනේ. එහෙම ආවොත් ඒ තමයි ලොකුම ජයග්‍රහණය. ඕනෙම තැනක ඕනෙම වෙලාවක ඕනෙම ඉරියව්වක භාවනා කරන්න පුළුවන්. මේ පුළුවන් බව අපිටම අපේම අත්දැකීම් වලින් ඉගෙන ගන්න පුළුවන්. පොත්වල තියෙන නිසා නෙමෙයි. ඒ නිසයි මේ එලිමහනේ භාවනාව ඇතුල් කරලා තියෙන්නේ. ඒ කාලසටහනේ හැම අංගයක්ම තම තියෙනවා ප්‍රායෝගික වැදගත්කම. ඒ මොන හරි වෙලාවට තියෙන්න ඕන නිසා නෙමෙයි ලියලා තියෙන්නේ. හැම අංගයකම. මේ ගමන යන්න උදව් වෙන ප්‍රායෝගික පැත්තක් තියෙනවා. ඒ තමයි අර දුන්නු අත්තලේ ඒ පොතේ විස්තර කරලා තියෙනවා. එකම නිකන් කාලසටහනක් නෙමෙයි. ඒ පිටපස තියෙනවා ලොකු අර්ථයක්. විශේෂයෙන් ඔය අප කතා කළ එලිමහනේ භාවනා පරිසරයත් එක්ක කර. වෙනත් ප්‍රශ්න හෝ අත්දැකීම් තිබෙනවද? බොහොම හොඳ ප්‍රශ්නය. බොහොම වැදගත් කාරණය. ඇස්සරියාම පේනවා. දැන් මා කියනවා, මා කීවොත් පේනවා කියා. පේනවා. එහෙම කිව්වොත් ඒ කිසි අර්ථයක් නැති වචනයක් වගේ පේනවා කිව්වොත්. එතකොට ඒ නිසා අහන්න බුණ මොනවද පේන්නේ? මොනවද පේන්නේ? ඇහෙනවා කිව්වොත් අහන මොනවද ඇහෙන්නේ? මොනවත් ඇහෙන්නේ නැහැ. ඒ අහවල දෙය ඇහෙන්නේ නැහැ. ඇහෙනවා විතරයි. පේනවා පමණයි. ඇස් දෙක ඔය එක නමක්වත් දන්නේ නැහැ. ඇස් දෙකෙන් ඇහුවොත් ඔය එක එක නම් කියලා දන්නවද? නෑ, ඇස් දෙක දන්නේ නැහැ ඔය එක නමක්වත්. ඉතින් මෙතන කාර්යයන් දෙකක් වෙනවා. එකක් තමයි බාහිරින් එන පණිවිඩයක් තියෙනවා. ඇස් දෙක හරහා මේ ඉපිටි බාහිර ලෝකයෙන් ඇස් දෙක හරහා ඇතුළට එන පණිවිඩයක් තියෙනවා. ඊළඟට ඇතුළෙන් එළියට එන පණිවිඩයක් තියෙනවා. මේ කාර්යයන් දෙකම සිද්ධ වෙනවා. එළියෙන් ඇතුළට පණිවිඩයක් යනවා, ඇතුළෙන් එළියට පණිවිඩයක් යනවා. අප බොහෝ විට මේ ඇතුළෙන් එළියට යන පණිවිඩේ එකයි ඉන්නේ. ඒ නිසායි අපි ඊයේ කතා කළා වගේ අපිට මේ ඇස් දෙකට මේ අපිට හතුරු පේන්නේ. හතුරන් අරියාදු කරපු ඇහෙන් පේන්නේ අපිට. එහෙම අය ඇස් දෙකට පේන්නේ නැහැ. ඇස් දෙකට පේන්නේ සාමාන්‍ය රූපය. හැබැයි ඒ පේන රූපය හතුරෙක් කියන සිතිවිල්ල ඒක ඇතුලෙන් එන්නේ. බොහොම ඉක්මනට එනවා. ඒ ඉක්මනට එන නිසා අපි හිතනවා දැක්කෙම හතුරෙක් කියලා. නෑ, දැක්කේ හතුරෙක් නෙමෙයි. දැක්කට පස්සේ ඒ නම දුන්නා. දුටුවට පස්සේ දකින්න කලින් නෙමෙයි. දැකීමෙන් අනතුරු අපි අතීතයෙන් අහනවා. අහන්නේ අතීතේ මේ දැක්කේ මොනවද කියලා. ඒතර අතීතේ අපිට කියනවා ඒ හතුරෙක් කියලා. ඒ අතීතේ කියන දේ අපි ඇත්තක් විදියට බාර අරගෙන ආ හතුරෙක්ව දැක්කා කියලා තීරණයකට එනවා. දැන් මේ තමයි සාමාන්‍යයෙන් අපි බලන විදිහ, පේන විදිහ, දකින විදිහ. ඒතර වර්තමානයේ මේ තත්පරයක්වත් නැහැ. වර්තමාන වශයෙන් බැලුවොත් තත්පරයකටත් වැඩි අඩු කාලයකදී දැකලා ඉවරයි. අප දන්නවනේ ආලෝකයේ වේගය කොපමණද කියලා. ඉතින් එතකොට මේ ඉස්සරහා තියෙන රූපයක් දකින්න තප්පරයක්වත් යන්නේ නැහැ. ඒ තප්පරයකට අඩු කාලයකදී දැක ඉවරයි. ඇහි වැඩි ඉවරයි. ඉන් පස්සේ අන්න මනින්ද්‍රිය, මනින්ද්‍රිය කියලා හයවෙනි ඉන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය කාර්ය ඉවරයි. ඉන් පස්සේ මනින්ද්‍රිය කරන්නේ මේ ඒ තත්පරයකටත් අඩු කාලයකදී ඇහැ තුලින් ලැබුණු පණිවිඩේ පාට කරනවා. ඒක වර්ණවත් කරනවා. වර්ණවත් කරනවා කියන්නේ ලස්සන කරනවම නෙමෙයි. සමහරට ලස්සන කරනවා. සමහර විට කැත කරනවා. කළු පාට ගන්නවා, සුදු පාට ගන්නවා, අඩු පාඩු මකලා දානවා, නැති අඩු පාඩු හදනවා. ඒ තමයි මනින්ද්‍රිය කරන්නේ. එතකොට මේ තත්පරයකටත් අඩු කාලයක තමයි අපි වර්තමානයේ ඉන්නේ. ඉන් පස්සේ අපි යනවා අතීතයට. අතීතයට ගිහිල්ලා අතීතයෙන් තමයි මේ උපදෙස් ගන්න. මේ විශේෂඥ උපදෙස් ගන්න ඔක්කොම අතීතේ. ඒතර අතීතයෙන් අපි ගන්නෙ අපක්ෂපාතී තොරතුරු නෙමෙයි. අපක්ෂපාතී තොරතුරු ගත්තනම් බොහෝ දේ කරපු උදව් මතක් වෙනවා. මෙයා මට උදව් කරපු කෙනෙක්, එකට තේ බීපු කෙනෙක්, එකට ගමන් බිමන් ගියපු කෙනෙක්. දේ තොරතුරු ටික ගන්නෑ. අතීතයෙන් ආපු ගමන්ම එන්නේ අපිට මෙයා හතුරෙක් කියන එක. එහෙම හතුරුකමක් කරලා ඇති. නමුත් ඒක එක ක්‍රියාවක් විතරයි. එකම එක ක්‍රියාවක් පමණයි. තව බොහෝ ක්‍රියා තිබුණා. ඒකක්වත් මතක් වෙන්නේ නැහැ. මක් නිසාද? අර හතුරුකම කියන එක අපි ගලේ කෙටුවා වගේ කොටාගෙන ඉන්නවා. එතකොට මේ පුද්ගලයා දකින විට, මේ පුද්ගලයා ගැන කතා කරන විට, මේ පුද්ගලයා මතක් වෙන විට අප හැම විටම සම්බන්ධ කරගන්නේ අර ගලේ කෙටුවා වගේ තියාගෙන ඉන්න තොරතුරු ටික විතරයි. දැන් මේ දෙක වෙන් කරගන්න. වෙන් කරගන්න. ඔය එක නමක්වත් ඇහැට පේන්නේ නැහැ. ඒ නම් වල ඇති වැරද්දකුත් නැහැ. කිසිම නමක වැරද්දක් නැහැ. මේක ගහක්, මේක මලක්, මේක කන්දක්, වලාකුලක්, අහස, පොළව, වතුර. කිසි වරදක් නැහැ ඒ කිසිම නමක. හැබැයි කිසිම නමක් ඇහැට පේන්නේ නැහැ. පෙනුනට පස්සේ නම් එන්නේ. වෙන් කරගන්නේ දැක්කට පස්සේ. බලන්න හෙට ඊටක් ලැබුණාම මේ කියන විදිහටද වෙන්නේ, වෙනත් විදිහකටද වෙන්නේ? තමන්ගේම පරීක්ෂණයක් කරගන්න. භාවනාව කියන්නේ ඒයි. භාවනාව කියන්නේ මේ කවුරුත් කියන විදිහට වැඩ කිරීම නෙවෙයි. මේ කියන දේවල් උදව් කරගෙන තමන් ගවේෂණයක් කරනවා. තමන්ගේ ගවේෂණය කරන එවිට තමන්ට ඒ කියූ දේ හරිනම් ඒ බවත් වැටහෙනවා. නොකියු දෙයක් වැටෙනවා. ඊට එහා දේවලුත් Tamanට අනාවරණය කරගන්න පුළුවන්. දැන් හිතන්නේපා කියලා නේද ඔබතුමිය ප්‍රශ්නය වන හිතන්නේපා කියන. හිතන්නේපා කියන එක නෙමෙයි කියන්නේ. ඒ හිතෙන දේ එක්ක ගමනක් යන්න එපා. ඒ හිතෙන දේ අල්ලගෙන වෙනම ලෝකයක් හදාගෙන ඒ ලෝකයේ ඇතුළෙත් රිංගන්න එපා. එහෙම රිංගුවොත් ඉන් එහාට අපිට පේන්නෙත් නෑ, ඇහෙන්නෙත් නෑ. දැකීමක් ඉවරයි, ශ්‍රවණයක් ඉවරයි. ඇස් දෙක අරගෙන හිටියත්, කන් දෙක අරගෙන හිටියත් ඉන් පස්සේ කිසිවක් අපිට ඇහෙන්නෙත් නෑ, පේන්නෙත් නෑ. අපි ඉන්නේ හරියට අර බිත්තරයක් ඇතුලේ ඉන්න ජීවියෙක්ගේ තත්ත්වේ. බිත්තර කටුවක් ඇතුලේ ඉන්න. එයාට කිසි දෙයක් මේ බාහිර ලෝකේ සමග නැහෙනේ සම්බන්ධය. අන්න එහෙම තත්ත්වයකට යනවා සිතවිල්ලක් ඇතුළට රිංගුවහම. සිතවිල්ල අපි ඔකොටු කරනවා, හිර කරනවා, පටු කරනවා. එසා සිතවිලි ඇතුළට රිංගන්න එපා. සිතවිලි ආවා. ඒ සිතවිලි එක සම්බන්ධ වෙන්න එපා. ඒ පේන දේ ගැන හිත මොනවද කියන්නේ බලන්න. හිත මොනව හරි කියනවනේ හැම විටම. මේ කියන දේ හඳුනාගන්න. හැබැයි ඒව බාරගන්න එපා. ඒ දේවල් හඳුනාගෙන ආයේ ඇස් දෙකට අවධානය යොමු කරන්න බලන්න. ඇත්තටම මොනවද මට පේන්නේ? ඇත්තටම මොනවද පේන්නේ? හිත කියනවා මේ පේන්නේ ගහක් කියලා. හිත කියනවා මේ පේන්නේ අඹ ගහක් කියලා. ඒ හිතනේ කියන්නේ ඇත්තටම ඇස් දෙකිට මොනවද පේන්නේ බලන්න. එන්න සිතවිල්ලෙන් එළියට. සිතවිලි තිබුණාවේ සිතවිලි ඇතුළේ හිර වෙන්න එපා. උදේ භාවනාවේදී උදේ අපි භාවනාවේදී භාවනාවේ ඒ සමෝ භාවනාව අවසානයේදී කියවනේ ඇස් දෙකට හිත යොමු කරන්න. ඇස් අරින්න කලින් ඇස් දෙකට අවධානය යොමු කරන්න. යොමු කර මොනවද පේන්නේ කියලා බලන්න කිව්වා. ඒ වහගෙන හිටිය ඇස් දෙක වහගෙන ඉන්න විට මොනවද පේන්නේ? ඉතින් එළියක්, සුදු එළියක්, සුදු සූර්යාලෝකයේ එළියක් කියන්නේ අමුතු එළියක් නෙමෙයි. මේ තියෙන සූර්යාලෝකයේ සුදුවට නිකන් සුදු පාටක් පේනවා, ඡායාවක් වගේ. ඊළඟට දැන් ඇස් අරින්න යන්නේ. ඇස් අරිනවා කියන චේතනාව ඇති කරගෙන ඇස් අරින්න. ඒ ඇස් අරිනකොට මොනවද පේන්නේ බලන්න. මොනවද පේන්නේ? දේ අභ්‍යාසය වල කළා නම් ඔය මා කලින් කියෝ කාරණා වල යම් යම් අංශ අත්දකින්න තිබුණා. එනකොට නම් ඒත් කමක් නැහැ. ඊළඟ වතාවේ කරන්න. ඇස් වහගෙන ඊළඟ වතාවට යන ඕනෑම වෙලාවක ඇස් වහගෙන මොනවද පේන්නේ බලන්න. වහගත්ත ඇස් දෙකට. ඊළඟට සිහියෙන් හිමීට ඇස් අරින්න. අරිනකොට බලන්න මොනවද පේන්නේ. ඒ නැවත නැවත කර බලන්න. මේ විවේකී අවස්ථාව නැවත නැවත කර බලන්න. ස්වාහගෙන හුස්මත් එක්ක ඉන්න. ඉඳලා හෙමීට ඇස්සරලා බලන්න මොනවද පේන්නේ. හොඳ සිහියෙන් ඇස්සරින්. අපි දැන් මේ ශාලාව ඇතුළේදී වාඩි වෙලා ඇස් වහගන්නවනේ භාවනාවට. ඒතර වහගන්න කලින් අපිට පේනවනේ ඉදිරියේ ඉන්න කෙනා පේනවා. ඇස් වහගන්න. ඇස් වහගත්තා ටික වෙලාවක් ඒ අන්තිමට දැක්ක දේ ඇහි ඡායාව වගේ තියෙනවා. මම නැවිලා තියෙනවනේ ඇස් දෙකේ. ඇස් වහගත්ත ගමන්ම අඳුරු වෙන්නේ නැහැ. අර අන්තිමටම දුටු රූපය ටික වෙලාවක් පේනවා. ඒ රූපේ හෝ එහි ඡායාව පේනවා. මේ ටික ටික ඒක අඩු වෙලා යනවා. ඕනනම් දිගටම බල බල ඉන්න පුළුවන්. කෙනස් හරින්න ඕනේ නැහැ කාව හරි බලන්න. පුද්ගලෙක්ම වෙන්න ඕනේ නැහැ ඕනම දෙයක්. දිගටම බල බල ඉන්න ඇස් අරගෙන ඉන්න ඕනේ. එකපාරක් බැලුවා මොන්දට නැති. එකපාරක් හොඳට බලලා ඇස් වහගත්තාම ඒ දේ ඇස් වහගත්ත ඇස් දෙකෙන් බල බල ඉන්න පුළුවන්. ඒ ඡායාව, ඒ රූප, මේ පින්තූරේ බල බල ඉන්න පුළුවන්. ඕන්න. කසින භාවනා වල මූල ධර්ම ඒ තමයි. කසින භාවනා කරන එකට දිගට මේ කසින මණ්ඩලයේ දිහා බලාගෙන ඉන්නේ. ටිකක් වෙලා බලන් ඉඳලා ඊපස්සේ ඇස් වහගත්තාම පේනවා. ඒ පිටෙක් වෙලා බලන් හිටියේ දේ පේනවා. ඒක සාමාන්‍ය දෙයක් නේ. පේනවා. එතකොට ඒ මෙනෙහි කරනවා. ඇස් අරගෙන ඉන්නකොට හිතුවනේ ආලෝකයේ ආලෝකයේ කියලා. අපිට මිටිපන්දන් දැල්ලක් දිහා බලාගෙන හිටියේ කියලා. හෙලෙවෙන්නේ නැති දැල්ලක් දිහා. ඒ ආලෝකයේ 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 කියලා මැසිතමින් ඒ දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා ඇස් වහගත්තාමත් ඒ දැල්ල පේනවා ටික වෙලාවක්. එතකොට මෙනෙහි කරනවා ආලෝකයේ ආලෝකයේ ආලෝකයේ. එතකොට එහෙම ටික වෙලාවක් යනකොට පේන්නේ නැතිලා ඉවරයි. ඉවරුනහම ආයෙ ඇස් අරිනවා. ආයෙ ඇස් අල්ල ඒ කසින මණ්ඩලයේ දිහා බලනවා. මේක ඒ සාමාන්‍ය දෙයක්. ඒක කසින මණ්ඩල නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ හිත ගියොත් යමකට දුටු රූපයකට ඇස් වහගත්තත් ඒ රූපේ පේනවා. ඒත් ඒ සාමාන්‍ය දෙයක්. උත්සාහයක් ගත්තේ නැත්නම් ටික ටික ඒ රූපේ මැකිලා යනවා. ඇස් දෙකෙන් මැකිලා යනවා. උත්සාහ කරලා ඒ තියාගන්නත් පුළුවන් මොන්න. ඇහි ඇලෙව්වා වගේ තියාගන්න පුළුවන්. ඒතර ඇස් වහගත්තත් පේනවා. නිදාගත්තත් පේනවා. දැන් කොහොම හරි මා කියන්නේ ගියේ භාවනාවට වාඩි වෙලා දැන් අපි ඇස් වහ ගන්නකොට අන්තිමටම දැක්ක රූපය මොනවා හරි බිත්තිය හෝ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හරි කුමක් හරි ඇස් වහ ගත්තාම ටික වෙලාවක් ඒ ඡායාව පේනවා ඇස් දෙකේ. ඉතින් එය මැකිලා යනවා. හේදිලා වගේ යනවා ටික ටික. ඊට පස්සේ අපි ඉන්නේ භාවනාවේ භාවනා අරමුණේ ඉඳලා ඇස් අරිනවනේ කොයි වෙලේ හරි විනාඩි 45කට පැයකට හෝ ඊටත් පස්සේ. ඒ ඇස් අරිනකොට අර අන්තිමට දුටු රූපය තමන් ඉදිරියේ ඇති කියන ඒ සිතිවිල්ල එනවා හිතට. 99%කම අවස්ථාවේ ඒ සිතිවිල්ල එනවා. ඒ සිතිවිල්ල අපි අත්හැරලා තිබුණ නැත්නම් ඒ සිතිවිල්ල එනවා. සමහර ඒ රූපේ නැත්නම් එතන අපි කුදුම වෙනවා. කොහො මෙතන හිටියේ කෙනා. දෙහෙන් කුදුම වෙන්නේ අපි හිතා හිතේ හිටියේ නැහැ ඒ ඒ රූපේ ගැන. මේ භාවනා කරන වෙලාවේ හිතේ හිතේ තියෙන්නේ නමුත් යටි හිතේ ඒ සිතිවිල්ල තිබුණා. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙම කෙනෙක් ඉන්නවා. එයා එතන දිගටම ඉඳී ඉන්නවා. හරියට බිත්තිය තියෙනවා වගේ. දැන් ඇස්සල් බලනකොට බිත්තිය නැති වුණත් අපි පුදුම වෙනවනේ. ඇස්සල් බලනකොට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැත්තම් අපි පුදුම වෙනවනේ. මේ පුදුම වෙන්නේ ඒ ස්ථිරයි කියන සිතිවිල්ල තියෙන නිසා. ඇස් වහගන්න කලින් තිබුණා ඒක ඇස් අරිනකොට තියෙයි කියන සිතිවිල්ල තියෙනවා. ඒ නিত্য සංඥාව. ඒකට කියනවා නিত্য සංඥාව. මේ නিত্য සංඥාවෙන් තමයි අපි අරමුණු ගන්න. අරමුණු ගන්නවා කියන්නේ ඉන්ද්‍රිය අත්දැකීම් ලබන්නේම නিত্য සංඥාවෙන්. ඉතින් මේ බලාපොරොත්තුව හඳුනා ගන්න. ඒකයි කිව්වේ සිහියෙන් ඇස්සරින්න කියලා. අර මොකද්ද පේන්න ඕනේ කියන ඒ සිතිවිල්ල හිතේ තියෙන කුමක්ද දකින්න ලැබෙන්න ඕනේ. නැත්තම් දකින්නේ කුමක්ද ඇස් අරින්න කලින් මේ සිතිවිල්ල එනවා. ඊළඟට අපි ඇස් අරින්නේ ඒ දේ බලන්න. හිස්ස් නෙමෙයි. එම් හිස් බැල්මක් නෑ අපිට. හැම විටම අපේ ඉන්නේ අපේක්ෂාවකින් වැහුණු ඇස් දෙක. ඒ අපේක්ෂාවෙන් වැහිලා. ඇස් දෙක විතරක් නෙමෙයි අනිත් ඉන්ද්‍රියන් කන් නාස ඔක්කොම. ඒතර උදේ ඒ නිසා කිව්වේ ඒ ගැන අවධානයෙන් ඉන්න ඇස් හරිනකොට. මොනවද පේන්නේ? නැත් යාර සිතිවිල්ල අත්හැල්ල තිබ්බනම් ඒ ආවල්දේ දකින්න ඕනේ කියන තේරීමක් නැහැ. එතන මොනවා දැක්කත් මොනවා නොදැක්කත් පුදුමයිකුත් නැහැ.
සෙගොඩක් කාලවිට මේ භාවනා කරනකොට ඉස්සර මගේ කිද්දේ මේ ගුස්තරි දැන් තමතින් දෙයක් මේ ඇහැ ආගෙන ඔබතුමා කිය වගේ බලනකොට මට ගොඩක් වෙලාවට පේනවා එක්ක ඉරක් වගේ දෙයක් ඒ කියන්නේ නැත්නම් මාකර උල්කාපත් තොපලි තරව පය කැල්ල මෙහෙම යනවා ගම කරේ. ඒ වගේ දේවල් තමයි පේන්නේ ගොඩක් කරද්දී.
ඇස් වහගෙන
මම බලනවා එහෙන් මොනවද පේන්නේ කියලා. පේන්නේ කියලා බලනකොට සමහරක් වෙලාවට තියෙනවා කළුවල මේකේ පිටපස්සෙන් ෆ්ලෑෂ් එකක් වගේ ලයිට් එකක් වගේ තියෙනවා. එහෙම නැත්නම් සමහරවිට ඉරක් වගේ තියෙනවා. සමහරක් කියලාද මාකර පොඩි තිතක් වගේ ඒ කාරුකාවක් වගේ කියලා ඒක ගම කරනවා. ඉතින් ඊට පස්සේ ආයේ හිත කැඩුන ඒක නැති වෙනවා. ඊට පස්සේ ආපෝ ඉගිය බැලුවොත් ඒ නැති ඉතනෙම ආයෙ පටන් ගන්න යනවා. ඒක ගම කරනවා. ඒක
ඒ තමයි තේවා. දෙන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. ඒ ඇස් දෙකෙන් පේනවා කියන ඇස් දෙකට ආලෝකය වැටිලා ඒ ආලෝකය ඇස් දෙකෙන් පරිවර්තනයක් කරලා මොළයේ ස්නායු දෙකේ පණිවිඩයක් ලැබෙන සාමාන්‍ය දෙයක්නේ කියන්නේ. එතකොට මේකට කාලයක් යනවා. ඇස් දෙකට ආලෝකය වැටෙන්න කාලයක් යන්නේ නැති වුණාට ඒ වැටුණාට පස්සේ මේ ඒ පණිවිඩේ පරිවර්තනය කරගෙන ඒ ආලෝකය රසායනික පරිවර්තනයකට පාජනය කළා. ඒ කාචේ ඊට පස්සේ ඒ ටික කරන්න වෙලාවක් යනවා. ඒක දහමට අනුවත් එහෙම තමයි වෙලාවක් යනවා. දහමේ ඔය කතාව කියන්නේ ඒක වෙනස් විදිහකට කියන්නේ. ඇස් වහගත්තාම ඒ වැටුණු ආලෝකයේ ඇති වුණු යම් යම් ප්‍රතික්‍රියා ඇහි තාම තියෙනවා. නැවතිලා නැහැ. ඉතින් ඇස් දෙක හුඟක් තද කරගත්තොත් එහාට මෙහාට පයින්නවා. යොම ඔක්කොම පේනවා. ඒ ආලෝක එහාට මෙහාට පයින්නවා. තරුව වගේ යනවා. ඇස් දෙක සැහැල්ලු කරගත්තොත් ඒ අඩු වෙනවා. අසල මෙහෙම අත් දෙකෙන් පෙරපුවොත් එහෙම බොහෝ දේ එක එක විකාර පේනවා. විකාර කියන්නේ රූප නෙමෙයි. නමුත් ඔබතුමා කිව්වා වගේ මේ යම් යම් තාරකා වගේ උල්කාපාත වගේ හාට මෙහාට විදුලි කොටනවා වගේ. කාරණා අච්චරම මේ ගැඹුරට යන්න අවශ්‍ය දෙ නෙමෙයි. ඒවා ඒ සඳහා නෙමෙයි භාවනා කරන්නේ. ඇස් අරගෙන ඉන්නකොට මොනවද පේන්නේ කියන කාරණේ තමයි වැදගත්. මේ ඇස් වහගත්තාම පේන දේම නෙමෙයි. ඇස් අරගෙන ඉන්නකොට මොනවද ඒ සැරගෙන ඉන්නකොට දැස් වහගෙන ඉන්නකොට පේන දේවල් නම් අපිට අත්හරින්න පුළුවන්. එහෙම එකක් නැහැ කියලා. ඇත්තටම නැහැ කියලා අත්තරින්න පුළුවන්. ඇස් වහගත්තාම මොනවාරි දැක්කොත් එතනින් අත්තරින්න පුළුවන්. ඒක ඇස් වහගෙන ඉන්න නිසා ඒ විකාරයක් පේනවා. විකාරයක් හෝ ආකාරයක් පේනවා. නමුත් මේ ඇස් අරගෙන ඉන්නකොට පේන දේ අත්තරින්න ලේසි නෑ. එය ඇත්තක් විදියටයි අපි ගන්නෙ, පරම ඇත්තක් විදියට. ලස්සන ලස්සන කියන කාරණේට අප කොපමණ අහු වෙලාද? ලස්සන කියන ඒ අහුවන නිසා කොපමණ වියදම් කරනවද? ලස්සන, අපි ලස්සන වෙන්න විතරක් නෙමෙයි ලස්සන දේවල් බල බල කොපමණ වියදම් කරනවද? ඒ වියදම් කිරීමත් පැත්තකින් තියන කොපමණ දුක් විඳිනවද? ඇත්තටම තියෙන ලස්සනක් අපිට පේනවද? නැතිනම් නැති ලස්සන ඇති කරලා ඒ දිහා බලන්න. මේට උත්තරයක් දෙන්න එපා. ඔව් හෝ නෑ, ඔව් එහෙම තමයි, එහෙම නෙමෙයි. එහෙම කෙටි උත්තරයක් දෙන්න එපා. මේ කමටහනක් කරගන්න. කමටහන. මම නැවතත් කියන්නම් මේ කමටහන. සැබවින්ම තිබෙන ලස්සනක් අපට පේනවද? අපි බැලුවත් නැතත් ඒ ලස්සනයි. බැලුවත් නැතත් ලස්සනයි. බලන නිසා ඒ තියෙන ලස්සන අපිට පේනවද? එහෙමද වෙන්නේ? එහෙම නැත්තම් ලස්සනක් ඇති කරලා ඒ දිහා බලනවද? තියෙන ලස්සන පේනවද? බලන කෙනා තමන්ට පේන දේ ලස්සන කරලා බලනවද? දැන් මේවා තමයි කමටහන්. මේවා බලන්න, මේ ගැන හොයන්න. ඉන්දියානු කතාවක් තියෙනවා, මේ රජ කෙනෙක් පිළිබඳ කතාවක්. රජතුමාගේ කතාවක් විතර නෙමෙයි, සත්‍ය සිදුවීමක් විදියටයි වාර්තා වෙන්නේ. රජතුමාගේ පුරෝහිතයන් අතර හිටියා බොහොම බුද්ධිමත් තරුණ පුරෝහිත කෙනෙක්, මේ මජ්ඤු කියලා. මජ්ඤු ඒ රජතුමාගේ හැම ප්‍රශ්නකදීම රටේ ඇතිවුණු මේ තරුණ පුරෝහිතතුමා තමයි මජ්නු උපදෙස් දෙන්නේ. ඒ උපදෙස් බොහොම සාර්ථකයි. ඒ උපදෙස් නිසා රජතුමා බොහෝ ප්‍රශ්න විසඳුවා, රටටත් හොඳයි. ඉතින් හැමෝම ගරු කරා මේ පුරෝහිතවරයාට. තරුණ හිටපු ගමන් මේ පුරෝහිතතුමා මේ රාජසභාවට එහෙම නැවැත්තුවා. ආවේ නැහැ. දැන් දවස් කීපයක් රාජසභාවට එන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නක් තියෙනවා, ඒවට විසඳුම් හොයාගන්නත් නැහැ. ඊපස්සේ රජතුමා හෙව්වහම මේ දැනගන්න ලැබුණා මේ තරුණ පුරෝහිතතුමා කිසියම් කාන්තාවක් ගැන මේ හැඟීමකින් ඉන්නේ. ඒ කාන්තාව විවාහ කරගන්න බැරි, ඒ කාන්තාව කැමති නැහැ. ඉතින් ඒ කාන්තාව, ඒ නිසා මේ පුරෝහිතතුමා ඒ ගැන ලොකු ශෝකකින් ඉන්නේ. රජතුමා දවසක් එන්න කියලා මේ පුරෝහිතතුමාගෙන් ඇහුවා. නමම් කෝ, ඒක ඇත්ත තමයි. ඒ කාන්තාවගේ නම ලයිලා. ওই නලදමයන්ති වගේම ඉන්දියානු සාහිත්‍යයේ මේ කතන්දරයටත් ලොකු තැනක් තියෙනවා. මජ්නු ලයිලා. ඉතින් ඒක උඩ රජතුමාට හිතුණා මේ මේ මෙපමණ බුද්ධිමත් බහුශ්‍රුත මේ කෙනෙක් මේ නැතුව බෑයි කියලා මේ තැවෙන නැති වුණු ජීවත් වෙලා වැඩක් නැහැ කියලා තැවෙන මේ කාන්තාවගේ ලස්සන බලන්න ඕනේ කියලා මේ රජතුමා. මේ රජතුමා ගිහිලා බැලුවා. බැලුවාම එහෙම ලස්සනක් නැහැ. සාමාන්‍ය කාන්තාවක්. එහෙම විශේෂ ලස්සනක් නැහැ. ඉතින් ඇවිල්ලා රජතුමා මතුනට කියනවා මේ මං ගියා ඔබේ ලයිලා බලන්න. ඉතින් කිසි ලස්සනක් නැහැනේ ඔබ ඔය කියනවා කියන්නේ. ඔබේ කොපමණ වර්ණනා කරාද ඒ රූපය එහෙම ලස්සනක් නැහැ. ඒ ලයිලාගේ ලස්සන බලන්න නම් ඔබ මගේ ඇස් දෙකෙන් ඇයි දිහා බලන්නේ? ඔබතුමාගේ ඇස් දෙකෙන් බැලුවට පේන්නේ නැහැ. මගේ ඇස් දෙකෙන් බලන්න. ඒ තමයි ඇත්ත. හැම ලස්සනක්ම පෞද්ගලිකයි. හැම අවලස්සනක්ම පෞද්ගලිකයි. සා පොදු ලස්සනක් නැහැ. ලස්සන කියන දේ අපි හදාගන්න දෙයක්. ඒ නිසා ලස්සන කියන්නේ සංස්කාරය. යථාර්ථයක් නෙමෙයි ඒ සංස්කාරය. බලන කෙනා හදාගන්න දෙයක්. බලන කෙනා. ඒ බව නොදන්න කෙනා මේ බාහිර ලෝකයේ ලස්සනක් තියෙනවා කියලා ඒ බාහිර ලෝකයේ ලුහුබදිනවා. බාහිර ලෝකයේ කැතයි කියලා බාහිර ලෝකයේ පිටුපානවා, ඇලෙනවා, ගැටෙනවා. දවසක් තරුණෙක් බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා. තරුණෙක් නම උත්තර කියන තරුණයා. ඉතින් මේ තරුණයා මුණ ගැහිලා කතා බහ කරන විට මේ උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේට පවසනවා, ඔබ වහන්සේ විතරක් නෙමෙයි මගේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවා. ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා. ඉන්ද්‍රිය කියන්නේ දන්නවනේ ඇහ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය එක්ක කොහොමද භාවනා කරන්න කියන එක මගේ ගුරුවරයා උගන්වන්නේ, උපවාස කරන්නේ නෙමෙයි. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ විමසනවා, ඔබේ ගුරුවරයා කොහොමද ওই ඉන්ද්‍රිය භාවනා උගන්වන්නේ? උත්තරගේ උත්තරේ තමා, ඇහින් රූප බලන්න එපා, කනින් ශබ්ද අහන්න එපා. ඒ විදිහටයි මගේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ. දැන් ඒ කාරණේ කියවහම බුදුරජාන් වහන්සේ දුන්නු පිළිතුර අපි හැමදෙනාම දන්නවනේ. බුදුරජාන් වහන්සේ තින්දිකෝ, එහෙමනම් ඔය කියන භාවනාව හරියටම කරන්නේ බිහිරන් සහ අන්ධය. ඒ දෙන්න තමයි ওই භාවනාව හරියටම කරන්නේ. කනින් ශබ්දාන් නැත්ති බිහිරන්, ඇයි රූප බලන්නේ නැත්තේ අන්ධය. දෙහිම කිව්වහම ලැජ්ජාවක්ටපත් වුණා උත්තර. උත්තර නිරුත්තර වුණා. නිරුත්තරලා බිම බලාගෙන ඉන්නවා. දැන් එහෙම අපහාසයක් කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒක තමයි ඇත්ත. ඒක භාවනාවක් නෙමෙයි. ඇස් වහගෙන සිටීමත් කම් වහගෙන සිටීමිනුත් භවනාවක් වෙන්නේ නැහැනේ. පුද්ගලයේ ආධ්‍යාත්මික දියුණුවක් වෙන්නේ නැහැනේ. හැබැයි වෙනවා කියලා හිතන් හිටියද? ඒ තමයි ඔය අබෞද්ධ භවනාවේ පදනම. ශබ්ද නොඇසිය යුතුයි, රූප නොබැලිය යුතුයි. අර කලින් කිව්වේ මම සමාධියක් ගැන යෝගවල, ඒ යන්නේ උතෙන්ද තමයි. සම්පූර්ණයෙන් ගල් ගැහුණු තත්යකට. ඇඟ දැනෙන්නේ නැහැ, හුස්ම දැනෙන්නේ නැහැ, ඇහෙන්නේ, පේන්නේ, හිතෙන්නේ. මේම කාලයක් ඉන්නවා. ඒ හිතනවා ඒක තමයි විමුක්තිය, මොක්ෂය. හැබැයි ඒක කාලිකයි. සදාකාලික නෑ, කාලිකයි. දැන් එහෙම මේ උත්තරට කට උත්තර නැතුව ඉන්නකොට දරනා ඊට පස්සේ එතනත් තව අපහසුතාවයට පත් කළේ නෑ. ඒ තැනත් එතන ඉන්නේ නැද්දිම ආනන්ද හාමුදුරු දිහා බලලා බුදුරයන් වහන්සේ ආනන්ද හාමුදුරුන්ට කියනවා මේ මෙතුමාගේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනා උගන්වන්නේ එක විදිහකට, තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා උගන්වන්නේ තවත් විදිහකට. ආනන්ද හාමුදුරුවන්ගේ හැටි අපි දන්නවනේ. ආනන්ද හාමුදුරුවන්ට එහෙම ලොකු ඉවසීමකුත් නැහැ. බොහොම විවෘතයි, ළමෙක් වගේ. තමන්ට හරි කියලා හිතන දේ කියන, හරි කියලා හිතන දේ අහන, බුදුරජාණන්සේ එපා කිව්වත් අහන, එපා කියන දේ කළේ නැහැ හැබැයි එපා කිව්වත් අහන. ඉතින් එතකොට එක් පාට ආනන්ද හාමුදුරුවෝ කොහොමද ඔබ වහන්සේ භාවනාව ගන්නේ? එතනදී ඒ දීර්ඝ වශයෙන් තථාගතයන් වහන්සේ මේ ධර්මයේ කොහොමද ඉන්ද්‍රිය භාවනාව කෙරෙන්නේ කියන එක කියනවා. එයින් රූපයක් බලලා ඒ රූපයේ කෙරෙහි කිසියම් ඇලීමක් ඇති වෙනවද? ඒ ඇලීම එක්ක ජීවත් වෙන්න එපා. ඒ ඇලීමට සම්බන්ධ වෙලා ඇලීම පෝෂණය කරමින් ඒ ඇලීම තුල ඉන්න එපා. ඒ ඇලීම අත්හරින්න. කිසියම් රූපයක් දැකලා ගැටීමක් ඇති වෙනවාද? ඒ ගැටීමට කැම දිදී ඉන්න එපා. ගැටීම අත්හරින්න. දෙහිම ක්‍රම දෙකකට කියලා තුන්වෙනි ක්‍රමයේදී කියනවා ආනන්ද විශිෂ්ට ලෙස ඉන්ද්‍රිය භාවනා කරන්නේ මේ විදිහටයි. කෙනෙක් ඉන්ද්‍රිය භාවනාව විශිෂ්ට විදිහට පුහුණු වුණා කියනවා නම් මෙහෙම කරන්න පුළුවන්. කොහොමද? ඉන්ද්‍රයන් හය ගැනම කියනවා. අපි එකක් ගමු. ඇහැගෙන ලස්සන නැත්තම් සුබ රූපයක් දිහා අසුබ හැයින් බලන්නත් පුළුවන්. සුබ රූපයක් දිහා, ලස්සන රූපයක් දිහා අවලස්සනයි, අවලස්සන දෙයක් දිහා බලන විදිහට බලන්නත් පුළුවන්. අවලස්සන දෙයක් දිහා අවලස්සන දෙයක ලස්සන බලන්නත් පුළුවන්. ලස්සන දෙයක අවලස්සන බලන්නත් පුළුවන්. අවලස්සන දෙයක ලස්සන බලන්නත් පුළුවන්. ඒ පුහුණුව නිසා, භාවනා පුහුණුව නිසා ඒ හැකියාව ලැබෙන. ලස්සනෙහි අවලස්සනත්, අවලස්සනෙහි ලස්සනත් දකින්න පුළුවන්. එපමණක් නෙමෙයි, අවශ්‍ය නම් ලස්සනයි අවලස්සනයි දෙකම නොදකින්නත් පුළුවන්. ඒ දෙකෙන්ම තොරව බලන්නත් පුළුවන්. එතකොට අර අපි කලින් කතා කරගෙන හිටිය තැන ඒ කාරණේ කියන්නේ නැච්චර දුර මේ ඔක්කොම ඇහි තියෙන්නේ. ඇහි කියන්නේ අපේ අතේ තියෙන ලස්සනයි, කැතයි, මිහිරි, අමිහිරි, රසයි, වීරසයි. ඒ ඔක්කොම අපි අතින් දාන්නේ. හරියට මේ එළවලුවකට අපි ද උයනකොට එකම එළවලුව කියන්නේ තුන් හතර දෙනෙක් කිව්වහම රහ වෙනස්නේ. එක විදිය රහක් එන්නේ නැහැ. එකම සම්බෝලි වුණත් හතර පහ දෙනෙක් හැදුවොත් හතර පහ විදිය. එක එක්කෙනා දාන දේවල්, දාන විදිය, දාන ප්‍රමාණය වෙනස්, අනන විදිය වෙනස්. ඒ වගේ තමයි. නිසා දෙන්නේ එකම රූපේ දකින්නේ. දෙන්නෙකුට එකම ශබ්දය ඇහෙන්නේ. ඒ කවදාවත් වෙන්නේ නැහැ. අපි කොපමණ කිව්වත් මේ අපිට පේන්නේ හැමෝටම පේන්නේ එකම ලෝකයක් කියන්නේ නැහැ. එක එක්කෙනාට පේන්නේ එක එක ලෝක. එක එක්කෙනාට ඇහෙන්නේ එක එක ශබ්ද. එක එක්කෙනා කන්නේ ද එකම අපි එකම දීසියෙන් බෙදාගන්නේ. හැබැයි රස වෙනස්. දෙන්නෙකුට රහ එක වගේ නෙමෙයි. වෙනස්. අනිවාර්යයෙන් වෙනස්. දැන් සීතල මේ පරිසරයේ සීතල රසනේ වෙනස්. දෙන්නෙකුට දැනෙන්නේ වෙනස් විදිහට. සයිකමයි ලෝකයක් දෙන්නෙකුට අත්දකින්න බෑ. ඇහෙනුත් බෑ, කනිනුත් බෑ, දිවෙනුත් බෑ, නාසෙනුත් බෑ, ශරීරෙනුත් බෑ. අපි අත්දකින්නේ එකිනෙකාට පෞද්ගලික වුණු ලෝක. දැන් මේ කාරණේ අවබෝධ කරගැනීමේ තියෙන ප්‍රයෝජනය මොකද්ද? දැන් මේක නිකන් දර්ශනයක් විතරද? ප්‍රයෝජනයක් තියෙනවද? තියෙනවා. මොකද්ද ප්‍රයෝජනේ? ওই සියලුම වාද ඇති වෙන්නේ මේ ගැන නොදන්න නිසා. ওই වාද රණ්ඩුව අඩදම්බරේ ඉන්නේ. කෙනෙක් හිතනවා තමන්ට පේන දේ තමයි ඇත්ත. අනික් කෙනාටත් ඒ විදිහටම පේන්න ඕනේ. එයා කිව්වොත් නෑ වෙන විදිහක් ගන්න රණ්ඩු පටන් ගන්න. රහ ගැනත් එහෙම. ඕනෑම දෙයක් ගැන. ඒත් මේ කාරණේ දන්න කෙනා අවබෝධ කරගෙන ඉන්නේ නෑ වෙනස්. අනික් කෙනා කියනවා නම් ලස්සනයි කියලා. ඒ ලස්සන ඇති. දැන් මට ලස්සනක් නෑ. ඉතින් හැබැයි එයාට ලස්සන. ලස්සන කියන දේ අපි එකිනෙකා අතේ තියෙන කැතත් ඒ වගේ, රහත් ඒ වගේ, තිත්තත් ඒ වගේ. ඒතර මේකට මොකටද රණ්ඩු වෙන්නේ? ගහගන්නේ වාද කරන්නේ. වාද කරන්න දෙයක් නැහැ. ගැටෙන්න දෙයක් නැහැ. විරුද්ධ වෙන්න දෙයක් නැහැ. මට විරුද්ධව යමක් කිව්වා නෙමෙයි. දැන් කෙනෙක් කියනවා මේ මට ලස්සනයි. හරි ලස්සන දෙයක්. අනිත් කෙනා කියනවා නෑ කැතයි. ඉතින් අපි හිතන එයා මට විරුද්ධව කිව්වේ කියලා. නෑ අපිට විරුද්ධව නෙමෙයි කිව්වේ. එයා කිව්වේ එයාගේ අත්දැකීම. ඇයි අපි ඒකට ඒ ප්‍රශ්නයක් කරගන්නේ? ඒ Tamante විරුද්ධව කිව්වා කියලා. සාමයෙන් ඉන්න පුළුවන්. මේ අවබෝධය තියෙන එක තමයි විපස්සනා කියන්නේ. මේ විපස්සනා ඥානය තියෙනවා නම් ඕනම කෙනෙක් එක්ක සාමයෙන් ඉන්න පුළුවන්. එතකොට ඒ සාමය ගැටුමක් නැතිකමටනේ නිවන කියන්නේ. නිවීම කියන්නේ කිසිම ගැටුමක් නැහැ. ඒක විපස්සනාවේ ප්‍රතිඵලය තමයි නිවීම. සාමය. ඇතිනේ දරේරුම් කල්පනාවන් අත්තරින්න ඉඩ දෙන්න හිතට හිස් වෙන්නට සහ සැහැල්ලු වෙන්න. ඉඩ දෙන්න හිතට නිහඬ වෙන්න සානිසල වෙන්න අත්තරින්න දොඩමළු විට දීර්ඝ දවසකට පසු ඒ දවස අවසානයේ වෙහෙසක් දැනීම සාමාන්‍ය දෙයක්. වෙහෙස කරුණා මේ මොහොතේ අත්දකින්නේ සංසුන් බව, සාමකාමී බව, ගැඹුරු නිහඬියාව. අපි පුංචි උත්සාහයක් ගමු. මේ මොහොතේ අත්දකින මේ සංසුන් සිත, නිශ්ශබ්ද හිත නින්දට යනතුරුම මේ විදිහටම පවත්වාගෙන යන්න. තනියම කුටිවල හිටියත් නැතත් කල්‍යාණ මිත්‍රවරුනි, කලබල වෙන හීන නැති සාමකාමී නිින්ද සුවසේ නිදාගෙන අලුයම විකසිත වෙන පියුමක්සේ සුවසේ අවදි වෙන්න. තෙරුවන් සරණයි.